අති ගෞරවාර්ථ මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න වින්නතුනි වින්නතියනි උතුම් දරුදරියනි අපි අද ඔබ සැම ඉදිරියට තබන්න බලාපොරොත්තු වන්නේ මේ උතුම් වූ ත්‍රිසත් ධර්ම රත්නයෙහි නැත්නම් මේ මහා විද්‍යාවෙහි හදවතවන් චතුරාර්ය සත්‍යයේ ධර්මයේ කියනා වූ ඒ දේත ධර්මස්කන්ධයේ පිළිබඳව මනා වැටහීමක් ඇති කරගන්නට අවශ්‍ය කරන ඒ මූල ධර්මයන් පිළිබඳව සාකච්ඡා කරලා ඒ වගේම කරුණු විමසා බලලා අපිට ඇත්ත වශයෙන්ම දැනගත යුතු වන්නා වූ මේ මහා විද්‍යා සිද්ධාන්ත निराවුල්ව සිවැරදිව මුදින් මනාකේ වැටහියන ආකාරයෙන් තේරු ගන්නට පුළුවන් නම් අන්නේ කාරණේ සඳහා අපේ මේ ප්‍රයත්නේ ඔබ සැමට මහා ශාන්තියක් යහපතක් උදා කර දෙනවා ඇති කියලා අපි මහා විශ්වාස කරනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙන්න ඕනේ චතුරාර්ය සත්‍යයේ නැමැති වචනේ මෙන්න මේ වදන් වල අපිට නිතර අහන්න ලැබෙනවා. අපි පොතෙක් කල් ඒ ආකාරයෙන් අහලා විග්‍රහ කරලා දැනගත්තද? තව ටිකක් විග්‍රහ කරලා ගන්නකොට දුක්ඛ ආර්ය සත්‍යයේ දුක්ඛ සමුදය ආර්ය සත්‍යයේ දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යයේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍යයේ කියලා අපි මේ ආකාරයෙන් හිතේ චතුරාර්ය සත්‍ය පිළිබඳව යම් විග්‍රහයක් කරගන්නවා. අපි අපේ භාෂාවෙන් කියනවනම් දුක දුකට හේතුව දුක නිරෝධ කිරීම නම් දුක නැති කිරීම දුක නැති කරන මාර්ගය කියලා මේ ආකාරයෙන් අද හතර ආකාරයකින් මේ චතුරාර්ය සත්‍ය ගැන මේ පෙන්නනවා. මේ ආකාරයෙන් පෙන්නන කාරණේ හරි ආකාරව වැටුණා නම් හරි වැදගත් දෙයක් සිද්ධ වෙන බව තේරුම් ගන්න ඕනේ. මොකද්ද මේ ආර්ය විනයයි නැත්නම් මේ සම්මා සම්බුද්ධ ශාසනයයි සෝතාපන්න සකෘදාගාමි අනාගාමි අරිහත් යනුවෙන් ඒ උත්තරීතර වන්නා වූ මාර්ගඵල වශයෙන් පෙන්වා තිබෙන මහා ඥානස්කන්ධයන් උපුදවාගෙන ලැබිය යුතු වන්නා වූ ඒ අමා නිවන් සාන්තිය මේ ආකාරයෙන් ලබා ගන්නට පුළුවන්කම ලැබෙනවා. එනම් අන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයේ අගය හොඳින් තේරුම් අරගෙන හරි ආකාරව වටහා ගත්තා නම් මේ ලැබෙන අමා සාන්තිය තමන් දුචරිතයෙන් වෙන් කරන්න ඒකාන්තයෙන් හේතු වෙනවා. පාපයන් වෙන් කළා පාපයන්ගේ කෙලවර ලබන්නා වූ උතුම් අරිහත්වයයි කියනා උත්තරීතර සත්‍යය ලබන්න හේතු වෙනවා. මෙබඳු ශ්‍රේෂ්ඨ වන්නා වූ මාධ්‍යයක් කොයිතරම් දුරට අද ඉස්මතු වෙලා තියෙනවද? අපි කොතෙක් දුරට ඒ දුක දැකලා තියෙනවද? දුකට හේතුව පිළිබඳව වටහාගෙන තියෙනවද? ඒ දුක නිරෝධය පිළිබඳ අපිට කෙබඳු වැටහීමක් තියෙනවද? ඒ දුක්ඛ නිරෝධ ගාමිනී මාර්ගය පිළිබඳව අපිට කෙතෙක් වැටහීමක් තියෙනවද කියලා මෙන්න මේ දේශනාවේදී පොඩි තේරුම් ගන්නට සෑම තෙල් පින්නතුන්ට හේතු වාසනා ලැබී අපි හොඳින් තේරුම් අරගන්න ඕනේ. අපි මුලදී පෙන්වූ ආකාරයෙන් සෝතාපන්න කියනා වූ ආර්ය ශ්‍රාවකයා ගැන කියවෙනකොට අන්නේ ආර්ය ශ්‍රාවකයා ඒකාන්තයෙන් චතුරාර්ය සත්‍යයේ දර්ශනය කරලා තියෙන කෙනෙක් කියන කාරණේ ධර්මානුකූලව විග්‍රහ වෙනවා. එතකොට අපි කොහොමද දැනගන්නේ චතුරාර්ය සත්‍ය කියන මේ ධර්මයේ නැත්නම් දුක්ඛාරය සත්‍ය, දුක්ඛ සමුදය ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදා ආර්ය සත්‍ය කියන මේ කාරණාවන් පිළිබඳව මනසේ දැකලා ඒ දුටු දර්ශනඥානයේ පහළ කරගත්ත උත්මේක හැටියට ඒ අවබෝධ කරගත් තැනැත්තා සෝතාපන්න කෙනෙක් හැටියට මේ ධර්මයේ සඳහන් වෙනවා. එනම් මෙන්න මේ අවස්ථාව අපට උදා වුණා නම් මේ ධර්මයේ තුල යා යුතු විශාල දුර ප්‍රමාණයක් විමුක්තිය කරා ඇවිදින් තියෙන බව තේරුම් ගන්න පුළුවන්. හැබැයි මේවා මේ ගැන විග්‍රහ කරනකොට මේ මතභේද මේ කාලේ තියෙනවා. මේක අදහස් පතුරවනවා. මේ තම කාරණයකදීම ආ පළමුවම මේ පින්නතුන්ට දැන් දෙන්නේ කුමක්ද? තමාගේ බුද්ධිමත්තම හොඳට පුබුදෝලා තමාගේ බුද්ධිය මෙහෙයවලා හරියාකාර බුද්ධි ගෝචර වෙනවද කියලා බලන්න ඕනේ. ඒ දහම් කතාවල අන්න ධර්මයේ එකඟතාවය දැනගන්නේ තමාට බුද්ධි ගෝචර වෙන ඒ ධර්ම ස්වභාවය තුලින්. මේ චතුරාර්ය සත්‍ය බුද්ධි ගෝචරයි කියන එකයි බුදු පියාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. ඒ ධර්මයේ අවබෝධ වෙනකොට තම තමන්ටත් වැටහි. ඒ කියන ධාම හරියටම හරිනේ. මටත් මේ බුද්ධි ගෝචර නිසානේ මේ ආකාරයේ වැටෙන්නේ කියලා තම තමන්ට වැටෙන්න පටන් ගනි. අන්නේ උතුම්ම අවස්ථාව තේරුම් අරගන්න ඕනේ මේ මහා විද්‍යාවක් කියලා අපි ගුණදී කිව්වා. ලෝකයේ පහළ වූ අසමසම මහා විද්‍යාඥයයි කියන වචනේ අපි ගම්මු කියලා කිව්ව මොකද? බුදු පියාණන් වහන්සේ කියලා වචන ගන්නකොට අද ඇති කර තිබෙනා නානා ප්‍රකාර මතධාරීන්ගේ මත හේතු කොටගෙන ආගමක් වශයෙන් ભેද බින්නතලා වෙන් කරව කොටසක් හැටියටයි මේ බුදුදහම පෙන්වන්නට යන්නේ. බුදුරජාණන් වහන්සේ කිව්වහම ආගමික නායකයෙක් කියන වචනයකට ඒ වගේ දැනුම් දෙන්නයි අගත කරලා තියෙන්නේ, කටයුතු කරලා තියෙන්නේ. මේ අවස්ථාවේදී අපි දැනගන්න ඕනේ ಜಾති ભેදයක්, කුල බල ભેදයක්, ආගම් ભેදයක් ආදී කිසිම ભેදයක් නැතුවයි අපේ බුදු පියාණන් වහන්සේ නමින් හඳුන්වන මහා විද්‍යාඥයා ගැන තෝරා ගන්න ඕනේ. මේ මහා විද්‍යාඥයා දුන්න කාරණා කිසිම ආගමකට පක්ෂපාතී වෙලා දුන්න දේවල් නෙමෙයි. තමාගේ මතධාරීත්වයක් පෙන්නපුවා නෙමෙයි. හරියාකාර හේතු බල න්‍යායන්ට අනුකූලව ප්‍රමාණිකූලව ලෝකෙට පෙන්වා දුන්නා විද්‍යා සිද්ධාන්ත මාලාව. අන්නේ විද්‍යා සිද්ධාන්ත ජාතියකට වෙන් වෙලා නැහැ, කුලයකට ආගමකට කියලා වෙන් වෙලා නැහැ, ඒ වගේම කැබඳු නටකට කියලා වෙන් වෙලා නැහැ. යම්කිසි විද්‍යාඥයෙක් විද්‍යා සිද්ධාන්තයක් ඉදිරිපත් කළා නම් ඒක අපි පිළිගන්නේ කොහොමද, විමර්ශනය කරන්නේ කොහොමද? අන්නේ ආකාරයෙන්ම තමයි බුදු පියාණන් වහන්සේ විද්‍යා සිද්ධාන්ත ඉදිරිපත් කළේ. ඒවා විමර්ශනය කරන්ට නිදාස්තු ඥාන ගෝචර මානසිකත්වයකින් හිතලා බලන්න, හිතලා බලලා හරියාකාරව තේරුම් ගන්න කියන කාරණේ බුදු පියාණන් වහන්සේ දේශනා කර වදාළේ. සතර මහා ප්‍රවේශ කියන ක්‍රමයක් තුලින් දේශනා කර ආකාරය විග්‍රහ කර තිබුණා විදිහට ලැබෙන දිලා තියෙනවා. මෙන්න මේ වාගේ මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව මෙසේ විග්‍රහ කරලා තේරුම් ගන්න බලාපොරොත්තු වෙන්න ඕනේ. යම් අවස්ථාවක තේරුම් ගත්තේ නැතුව මේ කාකාර අදහස් තියෙන අදහස් වලින් ගහන වෙලා තියෙන කාලයක දැනගන්න ලැබෙන හොඳ වැදගත් දෙයක් තමයි සෝතාපන්න තත්ත්වයේ කියන එක හරියට අරිහත් යන්නා වූ තත්ත්වයට සමාන කරලා ඒ ගති ලක්ෂණ නැති ලක්ෂණේ පෙන්වන ස්වභාවයක් තමයි බොහෝ තැන්වල අහන්න දකින්න ලැබෙන්නේ. සෝතාපන්න පුද්ගලයා කිව්වහම ඒ පුද්ගලයාගේ චක්ක ලක්ෂණේ කොහොම ඇද්ද? අපි අද හොයලා බලනකොට විමර්ශනය කරලා බලනකොට බොහෝ කර දකින්න හම් වෙන්නේ සාමාන්‍ය මට්ටමේ තත්වයක් නම් නිමි දකින්න බෑ. එහෙම කෙනෙක් නම් මහා අමුතු තත්වයක් දකින්න අමුතුම ආකාර කෙනෙක් වෙන්න ඕනේ කියන හැඟීමක් ඇති කරන විදිහ තමයි මේ සෝතාපන්න ඵලයේ පිළිබඳව ලෝකයට දැනුවත් කරලා තියෙන්නේ, දැනුවත් වෙලා තියෙන්නේ. එහෙනම් තේරුම් අරගන්න ඕනේ අපි මෙහෙම ඇහුවොත් මොකද කියන්නේ? මොකද මේ ගැන කියන්නේ? මේ සෝතාපන්න ඵලයේ නැත්නම් මේ සෝතාපන්න පුද්ගලයා පිළිබඳව කියන්න වෙනවා. චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කර ගැනීමේ මූලික අවස්ථාවේ ස්වභාවය පෙන්වන්න ඉස්සෙල්ලා ඊට විශාල ආධාරකයක් වෙනා මේ ටික විග්‍රහ කරලා දීමි. ඒ නිසා අපි මේ පිළිබඳව ටිකක් තේරුම් අරගෙන ඉන්න ඕනේ. එහෙනම් චතුරාර්ය සත්‍ය ධර්මයේ ඵලම දර්ශනඥානීය ගෝචර කරගනි. හරියාකාරව විද්‍යා සිද්ධාන්තයක් හැටියට බුද්ධිවන්තව තේරුම් අරගත්ත, වතහාගත්ත, හැක නැතුව තේරුම් ගත්ත උත්සමයක හැටියටයි අපි මේ සෝතාපන්න ආරි ශ්‍රාවකයා කියන නමින් හඳුන්වන්නේ මේ ඵලම චතුරාර්ය සත්‍යයේ දර්ශනය කරගත්ත පින්නත. මෙන්නයි පින්වත් පිරිත. එතකොට අපි තේරුම් අරගන්න ඕනේ මෙන්න මෙහෙම දෙයක්. අද බලාපොරොත්තු වෙන්නේ හරියට සෝතාපන්නයි කිව්වොත් එහෙම මහා පුදුම සිද්ධියක් දැක්ක හැටියට හිතන්න පුරුදු වෙන විදිහට තාත්තා ඉස්සෙල්ලා කිව්ව ආකාරයෙන් තේරුම් බලන් තියෙන්නේ. අපි මෙහෙම ඇහුවොත් මොකද කරන්නේ? යම්කිසි ගැහැණු දරුවෙක් බොහොම දීලවන්ත ගුණවන්ත විදිහට ඉන්නවා දැකලා බුදුන් වඳිනවා, ඒ වගේම තුන්රුවන් නමස්කාර කරනවා, ගරු කරනවා, නොයෙක් ආකාරයෙන් හිම කටයුතු කරනවා, දාන දෙනවා. මේ වගේ ඉන්න කෙනෙකුට කවුරු හරි කිව්වොත් මෙයා නම් සෝතාපන්න වෙලා ඉන්න කෙනෙක් කියලා එහෙම කවුරු හරි කිව්වනම් යම් දවසක කොහොම ඉන්නකොට මොකද කරන්නේ? කවුරු හරි ඔය විදිහට හිතාය ඒ ළමයා පිළිබඳ විපස්සනියෙන් ඉන්නකොට දකිනවා අපි ඊට මේ පළවෙනි පිළේ පන්තියේ ඉන්න කුලකාන්තාවක් නැන්නා ගැහැණු දරුවෙක් කියලා හිතමු. ওই දරුවා යම් අවස්ථාවක ඒ මස් වැද්දෝ වගේ නැත්නම් මස් විකුණන අය වගේ ඒ වගේ කෙනෙක් එක්කලා රාහතිගතව යානන් එහෙම දෙමව්පියන්ටත් නොකිය දෙමාපියන්ගේ තැතහල එයත් එක්කලා විවාහ ජීවිතයක් ගත කරන්න ගියා නම් ඊට පස්සේ කිව්වොත් එහෙම කවුරු හරි අන්න උඹ කිව්ව සෝවාන් කිව්ව කෙල්ල අන්න කරලා තියෙන වෙලේ දැක්කද කියලා මැරුවොත් මොකද කියන්නේ? අද එහෙම මැරුවොත් එහෙම එයා සෝවාන් වෙච්ච කෙනෙක්ව ආන් දැක්කනේ සෝවාන් කමේ නැටි කියන ඔය විදිහට මේ කපවාද කරන්න පුළුවන්. යම් කෙනෙක් නිතරම බොනෝ වයස අවුරුදු 60ක් 70ක් ගිහිලා පුරුද්ද අත්තර ගන්න බෑ දිගටම විවිධ ඉන්න කෙනෙක් මේ පන්සල් පැත්තේ ගිහිලා හොඳ හාමුදුරණෙක් එහෙම හම්බෙලා කතා බහ කරලා ඇවිදින්න. අපි හොඳ බණක් ඇහුවා දැන් තමයි මට ඇත්ත තේරුනේ. මෙහෙමත් කී කියා ඉන්නේ ඒ ගැන වර්ණනා කරගෙන ඉන්න ගමන් ආයිත් බොනවා ගිහිල්ලා වෙලාවක රෝගී ඉඳ බෑනේ. එහෙමත් කරගෙන නැත්නම් දිය කාලෙකින් මැරිලා යනවා. අවුරු හරි කිව්වොත් එහෙම එයා තෝවාන් වෙලා හිටපු කෙනෙක්. එයා නම් අපායේ එහෙම යන්නේ නැහැ. එයා තෝවාන් ඵලයේ ලැබු කෙනෙක් කිව්වොත් අද පිළිගනීද? එහෙමයි පිළිබඳව අද කෙබඳු ප්‍රතිචාරයක් මේ බෞද්ධ සමාජයේ මුල් කරගෙන තීරණ දැන දක්වනවා. මෙන්න මේ පිළිබඳව ඉඳලා බැලුවොත් එහෙනම් සෝතාපන්න බුද්ධිලියෝ එහෙම අවස්ථාවලත් ඉන්න පුළුවන් කිව්වොත් එහෙම සමහරලාට මේ මොන බනද කියන්නේ කියලා මාත්‍රි ඇති කරගන්න පුළුවන් එකක් උපුදා. නැවත අපි පොඩ්ඩක් මේ පිළිබඳව හිතලා බලන්න. ත්‍රිපිටකයේ පුංචි දහම් කර්ම දෙකක් පෙන්නනවා. මේ ධර්මයේ තුල හොඳට පැහැදිලිව තියෙන තැනක් තමයි එක්තරා සිටු කුමරියක් හිටියා. හත් අවුරුද්දේදී බණහලා මේ බුදුපියාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ සිද්ධ වුණු සිද්ධියක්. හත් අවුරුද්දේ බණහලා හිටු මේ සිටු කුමාරි 12 වයසක් යනකලු විතරම ඒ යහපත් ගුණ හිතින් කටයුතු කරමින් හොඳ විචාරක ගුණයකින් තමගේ සිටු මාලිගාවේ උඩු මහසාලෙන් බහිද දෙන්නේ නැහැ. ඒ තරමට සැකවර්ණ ආරක්ෂාව කලකලා තියෙන්නේ. මෙන්න මේ ඉදිරි මේ සෝවාන් වෙච්ච සිටු කුමරි ඉන්නකොට මත් විගුණන ඇලේ හතුන් දඩයන් කරලා මත් මරාගෙන ඇවිදලා නගරයට ඇදී විකුණලා යන එක්තරා තරුණේ උඩු මහන්තලේ සීමැදිරි කවුළු නැත්නම් අර ජනෙල් කවුළුවත් වලින් දැකලා විශාල ලෙන්ගතු හිතක් ඇති වුණා. මේ තැනැත්තා මට විවාහ කරගන්න නැත්නම් එහේ මගේ ජීවිතෙන් ඇති වැඩකුත් නැහැ. කොහොම හරි මේ තැනැත්තියත් එක්කලා රහසිගතව සැඟවිලා විවාහ ජීවිතයක් සඳහා මම යන්න ඕනේ කියලා අදහසක් ඇති කරගෙන නිකන් පිට වෙලා යන්න බෑ මුරකායවල් දාලා තියෙන්නේ. උපක්‍රමශීලී ප්‍රයෝගයක් යදලා දාසියාගේ ඇඳුම් ඇඳගෙන හිටු කුමරිට අවශ්‍ය කරන මල් ගේන්න යන විදිහට මල් කූඩේකින් මූණ වහගෙන පැනලා ගිහිල්ලා අර මස් වැද්ද ආපහු යන වෙලාවේදී ඔහු සමග කතිකා කරගෙන මාලිගාවෙන් කාටත් වෙරෙම යන්න ගියා. ඊළා විවාහ වෙලා දරුවෝ 10 දෙනෙකුත් හදාගෙන වහකැලේ ජීවත් වෙන කතාව හොඳට පැහැදිලිව අපේ ත්‍රිපිටක ධර්මයේ විග්‍රහ කරලා තියෙනවා. මේ හත් අවුරුද්දේ සෝවාන් වෙච්ච කාන්තාවක්ගේ ඉතිරි වෙලා තිබිච්ච කෙලෙස් වල ජත්ත ලක්ෂණය. එහෙනම් අපිට පුළුවන්ද මම ඒකයි කිව්ව අද වාය කාලේ කොහොම දෙයක් වුණා නම් එහෙම අන්න සෝවාන් කිව්ව කෙනාගේ හැටි කියලා මෙහෙම කිව්වට සෝවාන් වෙච්ච කෙනෙක් එදා හිටපු ආකාරයත් හොඳට පැහැදිලිව පෙන්නලා තියෙනවා. ඔය විදිහටම අපේ සිද්දක ධර්ම ග්‍රන්ථවල ඒ වගේම අපි කලබල වෙන්න හොඳ නෑ. ඒක වැරදි, ඒක නම් අපිට පිළිගන්න බෑ කියලා එහෙම අයින් කරන්නවත් එහෙම කපා හරින්නවත් හිතන්නේ නැතුව ධර්මානුකූලව විග්‍රහ කරගෙන යනකොට එකින් එක තේරෙන්න පටන් ගනී. එහෙනම් සෝතාපන්න කියන අවස්ථාවේදී මොනවද ගෙවිලා තියෙන ක්ලේශයන්, මොනවද ඇදිලා තියෙන සුද්ධතාවය මෙහෙම දැනගන්න ලැබේ. අර මම ඉස්සෙල්ලත් කිව්වා වාගේ ඊමත්ව ඉන්න කෙනෙක් දැක්කොත් එහෙම ඒ පුද්ගලයා ගැන කොහොමද හිතන්නේ? මහා වනතරේ, මහා කල්ලාලේ, මහා බේබද්දේ ඔවුන්ට කවද්ද බුදුදහමක් අපි කියා දෙන්නේ? බුදුදහම පැටෙන්නේ කොහොමද මේ බේබද්දන්ට? මේ ජාතිය අදහස් අපි අද මතු කරන බව එන අද සමාජයේ මතු වෙන බව හොඳට පැහැදිලියි. නමුත් අපි ඒකට කිසි සාක්ෂියක් ත්‍රිපිටක ධර්මයේ තුලින් ගන්න ඕනේ. අරකාණි සූත්‍රයේ කියන සූත්‍රයක් තියෙනවා. ත්‍රිපිටක ධර්ම ග්‍රන්ථවල තියෙන විදිහේ සූත්‍රයක්. අරකාණි කියන සාක්ෂියේ මේ පුද්ගලයා 80 අවුරුද්දක් යනකම් මොකද සිද්ධ කළේ? නාබීලා මත් වෙලා ජීවත් වූ ස්වභාවය තමයි මොහුගේ ජීවිතයේ විශේෂ චරිතයක් වශයෙන් තිබුණේ. එදා මත්පැන් බොන්නා වූ පුද්ගලයෝ පිළිකුල් කරන ලක්ෂණයක් තමයි මේ ශාක්‍ය කුලයේ තිබුණේ. එදා ශාක්‍ය කුලයේ ඉන්න කුලවතුන් හැටියට පෙනී සිටින අය අපේ කුලීරත් නිග්‍රහ කරනවා මේ පරයා කියලා පරසාක්ෂියා කියන වචනෙන් කියලා සමාගයේ පිරිසෙන් නික්මලා නෑදෑකමකට බාවිතට යන්න එපා අපි උඹ නෑදෑයෙක් හැටියට බාර ගන්න නෑ කියලා මෙහෙම අයින් කරපු කෙනෙක් හිටියා අන්තිම බොහෝම සංවේගයෙන් හිටියා වයස අවුරුදු 80ක් විතර යනකොට සියලු අය මං කොම් කරලානේ කියලා මේ වගේ දුක් වෙලා ඉන්න වෙලාවක යම්කිසි පින්වතෙක්ගේ මාර්ගයෙන් බවත් ගෞතමයන් වහන්සේ නැත්නම් බුදු පියාණන් වහන්සේ පිළිබඳව විස්තරයක් ඒ තරකාණී කියන සාක්ෂියට දුන්නා. ඔබේ පවුල්වලට නැණ ඔබේ කියන්නා වූ කුලයට ගෝත්‍රයට අයිති වෙලා හිටපු කෙනෙක් මෙන්න මෙහෙම ඉන්නවා බවත් ගෞතම නමින් ඉන්නවා. ලෝතරා බුදු පියාණන් වහන්සේ හැටියටයි දැන් ලෝකෙ හඳුන්වන්නේ. හම්බ වෙන්න හම්බෙලා පොඩ්ඩක් අහලා බලන්න. අනික කවුරු වයින් කළා උන්වහන්සේ නම් ඔබ බලවාහරණ එකක් නැහැ කියලා මට හිතෙනවා කියලා මේ විදිහට ලුකුලක් දුන්නා බුදු පියාණන් වහන්සේ මුණ ගැහෙන්න යන්න මේ අවස්ථාවේදී සරකාණී සාක්‍යා බුදුරන් වහන්සේ හම්බෙලා තමගේ දුක් අඳෝනාව කියනවා අනේ ස්වාමීනි මගේ පිරිස ඔක්කොම මං අයින් කළා මං බොනවා කියලා ඒ නිසා කුලේට ගැලපෙන්නේ නැති කෙනෙක් කියලා අර සාක්‍යා කියලා මම අයින් කළා දාලා ඉන්නවා ඉතින් මට හරි සංවේගයි ඔබ වහන්සේ අපේ ගෝත්‍රයෙන් අපේ කුලයට අයිති කෙනෙක් කියලා මං අහලා ඒකයි ඔබ වහන්සේ කරා මං ආවේ කියලා මේ විදිහට කියනකොට යථාර්ථයෙන්ම කෙනෙකුගේ ආධ්‍යාත්මික ස්වභාවය දකින්න පුළුවන් ඉන්ද්‍රිය පරෝපරියන්ත ඥානීය නැති මහා ඥානයක් ඇති ඒ මහා විද්‍යාඥයන් වහන්සේ නැත්නම් ඒ බුදු පියාණන් වහන්සේ ඔහුගේ මානසිකත්වයේ දැකලා ඔහුගේ චිත්ත ප්‍රහාදයේ ඇති වෙන ආකාරයෙන් ඒ තිබුණ කුලගත සම්බන්ධය කියලා කොහොමද ඥාති හිතයි දීගමන යන ඥාති මිත්‍රත්වයේ ඥාතිත්වයේ කොහොමද නැති වෙන්නේ යම් කෙනෙක් එහෙම වැරදි වැඩ කළා කියලා එහෙම නැති කරන්න පුළුවන් අය අසත්‍යයෙන් මේකද කියලා කාරණා පෙන්වා දෙනකොට කවුරු අයින් කළත් කමක් නැහැ මාව ඉතා හොඳින් බාර ගන්න කෙනෙක් ඉන්නවා අපේ ගෝත්‍රේ අපේ කුලේ උන්වහන්සේ මට බොහෝ වැදගත් කෙනෙක් මං නම් උන්වහන්සේ කියන කියමින් පිට යන්නේ නැහැ උන්වහන්සේ කියලා මේ ආකාරයෙන් මේ බොහෝ පැහැදීමක් ඇති වෙන්න පටන් ගත්තා චිත්ත ප්‍රහාදයක් ඇති වෙන්න පටන් ගත්තා මෙන්න මේ තථාගතයන් වහන්සේ කෙරෙහි නංගේ බුදු පියාණන් වහන්සේ කෙරෙහි ඒ ඇති වෙන චිත්ත ප්‍රහාදීදී අවස්ථාව දැකලා උන්වහන්සේ දේශනා කළ ධර්මයත් තුළින් පළවෙනි චතුරාර්ය සත්‍ය පිළිබඳව ධර්මාබෝධය ලබා ගත්තා ඒ සරකාණී කියන සාක්‍ය දැන් 80වක ජීවත් වෙලා හිටි මත්පැන් පානීය කරමි හැබැයි මේ අවස්ථාවේදී ලැබුණ මේ යථාර්ථය තුළින් ලෝකයේ පිළිබඳව යථා අවබෝධයක් ලැබුණ නිසා ඒ යථාර්ථවත් ඥානීය ගෝචර වෙන ආකාරයෙන් ලෝකේ අසාරත්වය වටහා ගත්තා හැබැයි පුරුද්දක් දරුන්නේ අර විමත්කේ මේ පුරුද්ද එහෙමම තිබුණා. නමුත් දැන් මේ ඉතින් ඇවිදilla ඒ තරකාණී සාක්‍යය තමන්ගේ සාක්‍යය පරපුර විතර ඇවිදilla ඒ ප්‍රදේශයේ ජීවත් වෙනකොට දින 7කදී කල්ගිය කළා. ඔය අවස්ථාවේ හිටියා මහා නාම කියන සාක්‍ය කුමාරයෙක් එයත් සෝතාපන්න කෙනෙක්. බුදු පියාණන් වහන්සේට ගිහිලා කියනවා ස්වාමීනි අර තරකාණී සාක්‍යය දා බණහලා ගිහිල්ලා අද යා මැරිලා. එයාගේ ගතිය මොකද්ද? උපත කොහොමද? බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා තරකාණී සාක්‍යා අවුසා දිව්‍ය ලෝකෙ උපන්න. එතකොට මේ වචනේ අහුවට පස්සේ බුදුරජාණන් වහන්සේගේ දේශනා පිළිබඳ කිසිම අවිශ්වාසයක් නැහැ. සෝතාපන්න ළා හිටපු ආර්ය ශ්‍රාවකෙක් වන අර මහා නාම සාක්‍ය කුමාරයාට ඒ කුමාරයා ඇවිදිලා දැන් තමන්ගේ සාක්‍ය පරපුරට කියනවා අරකාණී සාක්‍ය තෞතිසා දිව්‍ය ලෝකෙ උපන්න කියලා බවත් ගෞතමයන් වහන්සේ එන බුදු පියාණන් වහන්සේ මට කිව්වා ප්‍රකාශ කළා. මෙහෙම කියනකොට නොයේ ආකාරයෙන් කොක්හඬ දාලා hinaවිලා නොයේ ආකාරයෙන් උසුළු විසුළු කරමි. දැන් ඕන තරම් දුච්චන්ත කරපල්ලා වැරදි වැරදි කරපල්ලා නැරෙන්න දින හතක් තියා ඵලයක් ලකු බවත් ගෞතම ළඟට. උලා කිසි දෙයක් නැහැ. ලිම් යවනවා තෞතිසා දිව්‍ය ලෝකෙ. මේම ගියේ කොක්කන්න දාලා හිතාවෙන් අපහාස කරන්න පටන් ගත්තා. මෙන්න මේ අවස්ථාවේදී නැවත වාරයක් මේ සංවේගයෙන් උලා ඉඳ බෑ අදහස් බුදුරජාණන් වහන්සේට විරුද්ධව ඒ කියන කතාව අහලා සංවේගය උපදිලා හිටන් අර මහා නාම සාක්‍ය කුමාරයා යලි දීලා බුදුරජාණන් වහන්සේට කියන අනේ ස්වාමීනි තරකාණී සාක්‍ය තෞසා දෙව්ලෝ උපන්න කියලා ඔබ වහන්සේගෙන් අහගත්ත මේ කතාව මම ගිහින් කිව්වහම මෙන්න මේ විදිහ අපවාදයක් කරනවා විග්‍රහයක් කරනවා ඕනතරම් වැරදි වැරදි කරපල්ලා මැරෙන්න දින හතක් තියා ඵලයල්ල බවත් ගෞතමයේ ළඟට කිසි ප්‍රශ්නයක් නැහැ උගලා ස්වර්ගයට යවනවා එන්නා උගල යවනවා තෞසිදා දෙව්ලොවට මෙන්න මෙහෙම කිය කිය අපවාද කරනවා කියනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහා නාම ඒ අය මොනවා කිව්වා? සත්‍යය ඒකයි. ඒක වෙනස් වෙන්නේ නැහැ. තරකාණී සාක්ෂිය නැවත මේ ලෝකෙදී ඉන්නේ නැහැ. තරකාණී සාක්ෂිය මරණාසන්න මොහොතේදී තමාගේ මාර්ගය පූර්ණේ කරගත්තා. එන තමාගේ ශික්ෂාව පූර්ණ කරගත්තා. අන්නේ අවස්ථාවේදී පූර්ණ වුණු ශික්ෂාව නිසා තමයි එයා ඒ දෙව්ලෝකයෙන් උපන්නේ. එහෙනම් මේක තමයි විශේෂත්වය. දැන් මේ වගේ අවස්ථාවන් දැකලා අපිත් කලබල වෙන්න හොඳ නැහැ. පුද්ගලයාගේ චරිත ලක්ෂණයක් දැක උනින්මත්යෙන් දැකව පළියෙද මේ පුද්ගලයා යථාබෝධයක් තියෙන කෙනෙක්ද නැද්ද කියලා යථාබෝධයේ ප්‍රතිඵලේ ඉන ආකාරය දකින්න නැති නිසාම අපි කලබල වෙන්න හොඳ නැහැ. මේ වැරදි වැඩ කරපු කෙනා ඒකාන්තයෙන් අපාය යනවා. මේ හොඳ වැඩ කරපු කෙනා ඒකාන්තයෙන් දෙව්ලෝ යනවා. මේ ආදී වශයෙන් විග්‍රහ කරන්න යන්න හොඳ නැහැ. මොකද ඒ නිසා බුදු පියාණන් පාළි ස්වභාවයක් ඔප්නෑන් වී පෙන්න පළියෙද එවන් දුක්ඛක ස්වභාවයක් ඇති ආකාරයන් ඔප්නෑන් වී පෙන්න පළියෙද අපි නිගමනය කරන්න යන්න පුළුවන්කමක් නැහැ. මේ බුද්ධිලයාගේ අභ්‍යන්තරයේ කොහොමද අභ්‍යන්තරයේ ಗುಣධර්ම කෙසේද කියලා මෙම් තේරුම් ගන්න බැරි වෙන්න පුළුවන්. ඒ තා හොඳම දේ මොකද්ද? අනුන් විවේචනය කිරීම පැත්තකින් තබලා සමාන ධර්මාවබෝධයක් ලබා ගැනීමට අවශ්‍ය කරන මාර්ගයේ කොතෙක් දුරට ඒරෙනවද කොතෙක් දුරට මට ධර්මාවබෝධය ලැබෙනවද කියලා තමා පිළිබඳව හොයලා බලලා තමාට අවශ්‍ය කරන්නා වූ යථාභූතය ලබා ගන්නව නම් මෙන්න මේක තමයි නුවණක් කාර්ම අපේත කියලා තේරුම් ගන්න ඕනේ. දැන් මෙතින් අපි හොඳට වටහා ගත යුතු දෙයක් මේ ආකාරයෙන් විග්‍රහ කරලා පෙන්නුවේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙලා තිබිච්ච නැත්නම් දර්ශනඥානීය පහළ වෙලා තිබිච්ච අර කුක්කුට මිත්‍ත වැට් කියන වැද්දාගේ බිරිඳක් ඒ වගේම තරකාණී සාක්ෂිය කියනා වූ ඒ දෙන්නගෙන බලනකොටත් පේනවා එබඳු ගති ලක්ෂණයක් පිටින් පේන්න තිබුණා. අභ්‍යන්තරයේ කොයිතරම් ධර්මාවබෝධයක් ලැබිලා තිබුණාද ලෝකේ යථාර්ථයේ පිළිබඳ අවබෝධයක් ලැබිලා තිබුණ දෙන්නේද ඒ தത്വයේ ඉඳලා තියෙන්නේ. එහෙනම් මෙතෙන්දී අපි කලබල වෙන්න යන්න ඕනේ නැහැ. සෝවාන් සුද්ධිලැකියෝ තහති යන කෙනෙක් එහෙම හොයන්න කියොත් එහෙම විතර සිද්ධ වෙන්නේ තේරුම් ගන්න බැරි මුලාවටපත් වෙන එක. ඊට හොඳින්ම තේරුම් අරගන්න ඕනේ. එහෙනම් දුක්ඛ ආර්ය සත්‍ය, දුක්ඛ සමුදය ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍ය කියන මෙන්න මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ හරියාකාරව යම් කෙනෙකුට වැටහිලා ගියා නම් තේරුම් ගියා නම් අන්නේ තේරුම් ගිය පුද්ගලයන් තේරුම් අරගත්ත පුද්ගලයන්ට ධර්මාඥානයක් පහළ වුණා නැත්නම් ධම්මයට පහළ වුණා වෙනවා. එහෙනම් හැබැයි මේක දෙල්ලන් වෙද්දීකුත් නෙමෙයි. මොකද ධම්මයට පහළ වුණ කෙනෙක් චක්‍රවර්තී රජ කෙනෙක් යම් කිසි ලෝකයේ යම් සුඛ ස්වභාවයක් ලබනවද එවන්දු පන්නා පුද්ගලයා වේ නැනම් අර සක්විති රජ කෙනෙක් ලබන සාන්තියක් ඇත්නම් අර සෝතාපන්න ආර්ය ශ්‍රාවකයාගේ චිත්ත සාන්තියෙන් කලාවෙන් කලාවකටවත් අගය කරන්න පුළුවන් කමක් නැහැ. ඒ සක්විති රජුර ලබන චිත්ත සාන්තියේ ස්වභාවය කියලා මෙහෙම දේශනා කර තිබෙනවා. ඒ වගේම තවත් කරුණු වලින් පෙන්නනවා බුදු පියාණන් වහන්සේ නියපිටේ වැලි ටිකක් අරගෙන මහණනි මගේ මේ නියපිටේ තියෙන වැලි වැලිද අදුද මේ මහ පොළොවේ තියෙන වැලිවල තත්ත්වෙට කොහොමද උපමාව කෙරේද කියලා අහනකොට ස්වාමීනි ඔබ වහන්සේගේ නියතිරෙහි තිබෙන්නා වූ පස්බිඳ මෙන්න මේ වැලි පොට්ට කොයිතරම් අල්ප මාත්‍රයක්ද මේ මහ පොළොවේ තිබෙන්නා වූ වැලි කොච්චර වැඩිද කියලා මේ ආකාරයෙන් උපමාවක් අහනවා. මහණනි යම් කෙනෙක් සෝතාපන්න ඵලයට පත් වුණා නම් අන්නේ ආර්ය ශ්‍රාවකයා අත්හැරපු කෙලෙස් ප්‍රමාණයක්ද මේ මහ පොළොවේ තිබෙන ඒ පස් වගේ ඇති ඉතිරි හරියක් ඇද්ද මේ නියපිට තියෙන කෙලෙස් ටික විතර නැත්නම් මේ තියෙන වැලි ටික විතර ඇති. තවත් උපමාවක් වශයෙන් පෙන්නනවා මහ මුහුදට ඇඟිල්ල ඔබලා හිටන් උස්සලා ගත්තහම ඇඟිල්ලේ තියෙන වතුර ටික පෙන්නලා අහනවා. මහණනි මේ ඇඟිලි දෙකේ තිබෙන මුහුදු වතුරද වැඩි මේ මහ මුහුදේ තියෙන මුහුදු වතුරද? ස්වාමීනි ඇඟිලි දෙකට ගෝචර වෙන මුහුදු වතුර කියන එක අල්ප මාත්‍රයයි මේ මහ මුහුදේ තියෙන මහ සාගරයේ තියෙන මුහුදු වතුර කොච්චර වැඩිද? මහණනි සෝතාපන්න ආර්ය ශ්‍රාවකයාගෙන් අත්හැරියම් ප්‍රේතයක් ඇද්ද මේ මහ මුහුදේ වතුර විතර ඇති. අත් ඇරෙන්න ඉදිරි ප්‍රේතයේ කොච්චරද මේ ඇඟිලි දෙකට අහු වෙන්නේ දිය බිද ටික විතර ඇති. දැන් මෙහෙම උපමා පෙන්නනවා. දැන් ඒතර අපිට ලොකු වෙනසක් දැක ගන්න බැහැ නේද සෝවාන් සුද්ධිලේක කියලා ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. ඇයි එහෙම වෙනසක් දැනගන්නේ නැත්තේ? අමුතැමියන් වශයෙන් ජීවත් වෙනවා. ධර්මල්ලන් හදාගෙන ඉරකරන් වවාගෙන රැකී ආරක්ෂා කරගෙන මේ ආකාරයෙන් තමයි ඒ අය ජීවත් වෙන්නේ. නමුත් ඒ වගේ කියාට පාඩුවකුත් නැහැ. නමුත් සෝතාපන්න ඵලයටත්පත් වෙනවා. දැන් මෙන්න මේ වගේ අවස්ථාවක් තුළදී අන්නේ බුද්ධිලේඛුවේ චරිත ලක්ෂණයයි සෝතාපන්න බුද්ධිලේඛුවේ චරිත ලක්ෂණයයි කියයි සාමාන්‍ය බුද්ධිලේ බැලුවොත් ඒ බුද්ධිලයාට මේකේ වෙනසක් දකින්නවත් බැරි තරමේ ස්වභාවයක් තියෙනවා. එන මේසා විශාල ගොඩක් අත්හැරුණා නම් ඉතිරි වෙලා තිබෙන්නේ අර පොඩ නම් මොකද වෙනසක් පේන්නේ නැත්තේ මේ කාරණා ටිකක් හොඳට තේරුම් අරගන්න ඕනේ මොකද මේ හේතුව මේ චතුරාර්ය සත්‍යය දර්ශනය කරපු කෙනාගේ මූලික ලක්ෂණ පිළිබඳව වැහිලා තිබෙන නිසා යථාර්ථයන් වැහිලා තිබෙන නිසා මේවා තෝරලා දීලා ඉන්න ඕනේ නැත්නම් මේ தත්ත්වයට එක්තරා අදායිරයක් අරගෙන තිනවා අපේ පින්වත් පිරිසකි මොකද දෙපන් தත්ත්වයන් කොයි කාලේ ලබන්නද මේ කාලේ පුළුවන් ද ලබන්න මේ ආදිවන්නා වූ අදාත්මක වෙනවා අන්නේ අදහස් වල අදායිරිය නැති කරන් තමයි මේ විග්‍රහ කරලා දීලා ඉන්නේ බලමු එහෙනම් හොඳින්ම තේරුම් අරගන්න ඕනේ ලෝක தත්ත්වයාගේ අසීමිත බලාපොරොත්තු අප්‍රමාණ බලාපොරොත්තු කිව්වොත් ඒ වෙලාවෙදි දකින්න ඕනේ ලෝකයාට කොච්චර ලැබුණත් මධිකමක් තියෙනවා ඒ සාමාන්‍ය ලෝකයාගේ හැටි ප්‍රමාණවත් නැහැ සීමාවක් නැහැ එක රත්තරන් කන්දක් ලබලා දුන්නා අනිත් කන්දක් රත්තරන් වුණා නම් කොච්චර හොඳ මට ඒකත් මටයි දුනා නම් කොච්චර හොඳ මෙන්න මේහා සමාන වන්නා වූ අදහස් තියෙනවා අපේක කතාවක් තියෙනවා මහා මන්දාතු කියන මූලික වේද වූ රජ කෙනෙක් ඒ රජුරවන්ට සතර මහා දිවයින් වල අධිපතිකම තියෙන ඒ චක්‍රවර්ති රාජ්‍යය ලැබිලා තියෙද්දි සතර දේවේන්ද්‍ර එක්කියාලු තවුතිසා දෙව්ලොවට එක ගිහිල්ලා දේව්පුරයෙන් භාගයක් දෙන්නා මෙහි රජකම් කරන්න කියලා ඕ චිත්ත ප්‍රහාරයෙන් බාර දුන්නාට පස්සේ ඒ රජයක් බාර අරගෙන ඉන්නකොට එයාගේ ශරීරයේ දේව ශරීරයට පරිවර්තනය වුණයි කියලා කියනවා. එයා පරිවර්තනලා ඉන්දැද්දී අන්තිමට හිතුවා මේ මුළු රාජ්‍යයම මට හම්බුණා නම් කියලා. මේ අවස්ථාවේදී සතුදාච්ච පක්ෂියේ කැඩගෙන වැටෙනවා වගේ ඒ තැනින් ඉවත් වෙලා ඇවිදින්න නැවතත් මේ මිනිස් ලෝකේ පහළ වුණා නැහැ මිනිස් ලෝකේ පිහිටියා කියනවා ඒ රජු. දැන් මේ කතාවෙන් අපිට වැදගත් දෙයක් ගන්න තියෙනවා. මොකද්ද ගන්න තියෙන වැදගත් දේ? රුතක් ජන නැන්නා යම්දී බෝධු ජනික කියන සත්‍යයෙන් පෙන්නන. ඒ ආර්ය ශ්‍රාවකත්වයට පත් නැන්නා මේ චතුරාර්ය සත්‍යය පිළිබඳව දර්ශනඥානෙ ලබා නොගත් සාමාන්‍ය කෙනෙක් ඇත්නම් එයාගේ චරිත ලක්ෂණ ඔන්නෝමයි. කොච්චර ලැබුණත් මදි කියන තැනක ඉන්නවා. එහෙනම් ඔබේ බලාපොරොත්තු අප්‍රමාණයි, අසීමිතයි. එහෙනම් ආර්යත්වයට පත් වන දෙනාගේ බලාපොරොත්තුව එක්තරා මට්ටමකට සීමිත වෙනවා. මට මෙච්චර ලැබුණාම ඇති. අන්න වැයක් වීම දැන අප්‍රමාණයක් අත්හැරිලා සුළු මට්ටමකට ප්‍රමාණවත් වන මානසිකත්වයක් ගොඩනැගිලා තියෙනවා. ඕවාන් පුද්ගලයාගේ අත්හැරිච්ච කොටස් මහා ගොඩක් වෙලා ඉතුරු වෙච්ච පොඩ්ඩ අර දියබිඳු දෙයකට නියබිඳ ගත්තා වූ පස්සියකට උපමාකලී මෙන්න මේ බඳු ඇති කියනා වූ තැනක ඇතිවීමක් දැකලා තියෙනවා. මට මෙන්න මේ ජීවත් වීමට මෙන්න මේ දිය කරගන්න මෙන්න මේ පහසුකම දිනුවොත් මට මේ ලෝකෙ හොඳටම ඇති. මට ඔයින් එහා එකක්වත් වැඩක් නැහැ. මෙන්න මේ අදහස ඇති වෙනවා. මෙන්න මේ අදහස නිසා තමයි ඔය අදහස බාහිරින් බැලුවට පේන්නේ නැහැ. අභ්‍යන්තරයේදීම මානසික ස්වභාවය. මේ නිසා තේරුම් අරගන්න ඕනේ මෙන්න මේ බඳු මානසික ස්වභාවයක් ඇති කරන ලක්ෂණයක් තමයි සෝතාපන්න පුද්ගලයාගේ යථා බෝධේලා චිත්ත ස්වභාවය. එනිසා මේකෙන් තේරුම් ගන්න එපා. තේරුම් ගන්න යන්න හොඳ නෑ වරද්දලා. සෝවාන් පුද්ගලයා කිව්වහම හරියට මේ ගිහි ජීවිතේ ඉන්න කෙනෙකුත් නෙමෙයි. මේ ආර්ථික වාදයෙන් ගණන් ගන්න යන්නේ නෑ. යථාර්ථය තේරුම් ගන්න ඕනේ. ලැබුණයි කියලා මහා උද්දාමෙකුත් නෑ. නොලැබුණයි කියලා විචිත්ත භාවයකට පත් වෙලා බොහොම දැඩි උත්තරේ යන්නේත් නෑ. ඡාම් ජීවිතයක්, ශාන්ත ජීවිතයක් ගත කරන බොහොම හොඳ ගුණ ධර්ම ඇති, පැපත් ගුණ ඇති, පැපත් චිත්ත ස්වභාවයක් ඇති ජීවිතයක් ගත කරන කෙනෙක් වෙනවා. ඔය චතුරාර්ය සත්‍ය ධර්මයේ හරියට අවබෝධ වුණා. ඉතින් ඒතර අපිට මේ කාලේ සමහර අය මේක ආකාරයෙන් අහන්න පුළුවන්. ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙච්චාද ඉන්නවද නැද්ද? මේ ආදී වශයෙන්. ඒ ගැන හිවීමෙදි මේ අපිට අවශ්‍ය වෙන්නේ. චතුරාර්ය සත්‍යය මට අවබෝධ කරගන්න පුළුවන්ද බැයිද? අන්න ඒ ගැන මම ඉවසන්න ඕනේ කියලා තේරුම් අරගත්තා නම් මෙන්න මෙතන වැදගත්කමක් තියෙනවා. මේකෙන් තේරුම් අරගන්න ඕනේ ජාති ભેදයක්, කුල බල ભેදයක්, ආගම් ભેදයක් හේම අරගෙන මේ වැඩේට බහිද්ද අවශ්‍ය නැහැ. මොකද එහෙම එකක් අද වෙලා තියෙන්නේ. මේ බුදුදහම කියන එකක් බුද්ධ ආගම කියලා එකත් එක්තරා ආගමක් කරගෙන එක්තරා බුදුරජාන් වහන්සේ එක්තරා ආගමික නායකයෙක් වශයෙන් සංවඩු ගහගෙන මේ වගේ ඉන්නේ හින්දා තමයි ප්‍රශ්නේ මතුවේ. අපි දැනගන්න ඕනේ මහා විද්‍යාඥයෙක් විසින් විද්‍යා સિદ્ધාන්තයක් ඉදිරිපත් කරලා තියෙනවා ඇත්තක්ද කියලා බලන්න. ඒ විද්‍යා સિદ્ધාන්තයේ තේරුම් අරගැනීමට ඒක ඇත්ත නැත විමර්ශනය කරලා බැලීමට ජාති ભેදයක්, ආගම් ભેදයක්, කුලමල ભેදයක් අවශ්‍ය වෙන්නේ නැහැ. හොඳින් තේරුම් අරගන්න ඕනේ. එන අන්නේ தත්ත්වය උදා කරගන්නයි අපි හැම කෙනෙක්ම මේ කියන්නේ ඇත්තක්ද? මේ කියනකේ හරයක් තියෙනවද? මේක යථා સિદ્ધාන්තයක් නෙවෙයි විද්‍යා સિદ્ધාන්තයක්ද? විද්‍යා સિદ્ધාන්තයක් නම් මේක මට කියලාවත් අනික් කෙනෙකුට කියලාවත් ආගමික වශයෙන් ජාති කුල වල වේද වශයෙන් වෙනස් වෙන්න බෑ. ඒක කාටවත් පොදු සිද්ධාන්තයක් විය යුතුයි. එහෙනම් අන්නේ බුදු මහා විද්‍යාඥාන බුදු පියාණන් වහන්සේ දුන්නා වූ නිවි සැනසී යාමට නැත්නම් මහා අසහනකාරීත්වයෙන් වෙන් වෙලා යථා භෝධිය ලබා ගැනීමට දුන්න සිද්ධාන්තයක් තියෙනවා. හතර ආකාරයකින් විග්‍රහ කරලා මෙන්න මේක තමයි පෙන්වා දුන්නේ. එකක් දුක්ඛ ආර්ය සත්‍යය, අනික දුක්ඛ සමුදය ආර්ය සත්‍යය, අනික දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය, අනික දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍යය. දැන් මේකෙදි අපි බලන්න ඕනේ උඩින් මැදින් මේ පදේට සිංහල වදනයකින් අර්ථයක් දුන්නට අපිට මේ தත්ත්වය තෝරා ගන්න බෑ. යථාර්ථයෙන්ම මේ දුක පිළිබඳව දැනගත්තට තේරුම් යන්නේ නැහැ. එහෙනම් කොහොමද පින්නන්නේ? තව ටිකක් පොඩ්ඩක් එහාට ගිහිල්ලා බලන්න ඕනේ ඒක විග්‍රහ කරලා තියෙන හැටි. දුක පිළිසිඳ දැනගන්න, දුකට හේතු වෙනනම් දුක්ඛ සමුදය දුරු කරන්න, දුක්ඛ නිරෝධය ප්‍රත්‍යක්ෂ කරන්න, දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍යය වඩන්න. මෙන්න මේ කාරණා හතරකින් මේ හතර ආකාරයේ තේරුම් අරගැනීමේ කටයුතු කරගන්න ඕනේ. දුක පිළිසිඳ දැනගන්න ඕනේ, දුක්ඛ සමුදයවත් දුකට හේතුව දැකලා ඒක දුරු කරන්න ඕනේ, පහ කරන්න ඕනේ, දුක්ඛ නිරෝධය ප්‍රත්‍යක්ෂ කරගන්න ඕනේ, දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍යයේ දින මාර්ගයේ වඩන්න ඕනේ. මෙන්න මේ කාරණා හතරක් සිද්ධ වෙන්න ඕනේ. මෙන්න මේකදී අපි අරගන්න ඕනේ, දැන් එකින් එක තේරුම් අරගන්න ඕනේ. වැදගත් දෙයක් තියෙනවා. මේ දුක්ඛ ආර්ය සත්‍යයේ කියන වචනේ බුදුරජාණන් වහන්සේ පෙන්නපු යම් විද්‍යා සිද්ධාන්තයක් ඇද්ද? මෙන්න මේ විද්‍යා සිද්ධාන්තයේ මේ ආර්ය මාර්ගයේ අනුගමනය කරන නැත්නම් බුදුනුවන් කිව්වත් වරද්ද ගන්නවා මෙතන. බුද්ධිය යම්කිසි බුද්ධිය ප්‍රබෝධ කරගෙන මේ සත්‍ය ධර්මයේ සත්‍ය සිද්ධාන්තයේ ධර්මානුකූලව අහලා තමාගේ බුද්ධි ගෝචරත්වයේ තුලින් මේක හරියටම හරි මට වැටහෙනවා කියලා තේරුම් අරගත්ත අයටයි ඒ කියන්නේ. අන්න ඒ කියන්නා වූ බඳුවන්නා වූ බුද්ධිවන්තයින්ට ඥානවන්තයින්ට ගෝචර වෙනවා හැරෙන්න. මේ පිටස්තර වන්නා වූ අයකට නම් එයාට ගෝචර වෙන්නේ නැහැ. එහෙනම් බුද්ධ ශාසනයක් ලෝකෙ බිහි වෙන්න ඒ මහා විද්‍යාඥා ලෝකෙ පහළ වෙන්න ඕනේ. අන්නේ විද්‍යාඥා වෙන්නා දුන්න නම් මහා බුදු පියාණන් වහන්සේ කියන විද්‍යාඥා ලෝකෙට දුන්න ඒ සිද්ධාන්තයේ තවත් දෙන්න පුළුවන් කෙනෙක් ලෝකෙට නැහැ කියන එක පෙන්නනවා ඒ තත්ත්වයට පත් නොවුන කෙනෙකුට. එහෙනම් ඒ බඳුම මහා විද්‍යාඥයෙක් ඇරෙන්න නේද? තවත් ඒ බඳුම බුදු පියාණන් වහන්සේ නමක් ඇරෙන්න. මෙන්න මේකයි දුක්ඛාර සත්‍යය කියන්නේ කියලා ලෝකෙට දෙන්න අමතර කෙනෙක් ලෝකෙ නැහැ. මේකත් අපේ ධර්මයේ සඳහන් වෙලා තියෙන එක්තරා විද්‍යා සිද්ධාන්තයක්. එහෙනම් අපි විතර හොයලා බලන්න ඕනේ විද්‍යා සිද්ධාන්තියත් ඔප්පු කරගන්න ඕනේ. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් කමක් නැහැ. ඕක අපේ බුද්ධාගමේ තියෙන එකක්. අනික අය ඕක දන්නේ නැහැ කියලා එහෙම කියලා බේරෙන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක ඥානගෝචර කතාවකුත් නෙමෙයි. එහෙනම් මේ හැම කාරණයක්ම අපි ඔප්පු කරගන්න ඕනේ. බෞද්ධිය නැත්නම් ඔය කියන්නා බුද්ධිය මෙහෙවල බුද්ධියට ගෝචර කරගත්ත සත්‍ය ධර්ම මාර්ගයක් ඒ මහා බුද්ධිමතාන් නැත්නම් ඒ මහා විද්‍යාඥානන් වහන්සේ විසින් පෙන්වා දුන්න මාර්ගය තුලින් මෙන්න මේකයි මේ විද්‍යා සිද්ධාන්තය කියලා මේ දුක කියන විද්‍යා සිද්ධාන්තයේ මේකයි කියලා දුන්නහම අන්නේක ගෝචර කරගත්ත කෙනා දකින්න යම්කිසි ඇත්ත වශයෙන් මට දැන් තේරෙනවා මොකද්ද මේ දුක කියන්නේ කියලා දැකගන්නේ අපි දහමක් තියෙනවා. මෙන්න මේ දහම දැනගන්න විදිහක් නැහැ අන්‍ය කිසිම කෙනෙකුට කියන එක ඒ ධර්ම සිද්ධාන්ත තුලම පෙන්නලා තියෙනවා. එහෙනම් මෙතෙන්දී අපි දැනගන්න ඕනේ දැන් අපි මොනවද ඉතින් දුකයි කියලා කියන්නේ. දුක විග්‍රහ කරනකොට ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛං, අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ, තියේහි විප්පයෝගෝ දුක්ඛෝ, යම් පිච්ඡං න ලබති සම්පි දුක්ඛං, සංකිත්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා මේ බෙලදහම් වාක්‍ය වශයෙන් ওই විදිහට සටහන් වෙලා තියෙනවා. දැන් මොකද්ද මේකේ විග්‍රහ කරන සිංහලට අර්ථය දෙනවා? ජාතියද දුකයි, ජරාවද දුකයි, ව්‍යාධියද දුකයි, මරණයද දුකයි, අප්‍රියයන් හා එක්වීම දුකයි, ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකයි, කැමති යමක් නොලබාද ඒද දුකයි. කොටින් කියනවනම් පංච උපාදානස්කන්ධේම දුකයි. මෙන්න මේ විදිහේ සිංහල අර්ථය මේකට විග්‍රහ කරලා දෙනවා. දැන් හොඳයි ඕකෙදී අපි ඇහුවොත් ඒ දුක්ඛ ආර්ය සත්‍යයේ වැටුණා නම් යම් කෙනෙකුට ලෞතර බුදුරජාණන් වහන්සේ නැත්නම් ඒ මහා විද්‍යාඥයන් වහන්සේ ලෝකයට දුන්න ධර්මතුලින් වැටහෙනව ඇරෙන්නේ අනික් කෙනෙකුට ඒ දුකෙන් මාත්‍රයක්වත් වැටහෙන්න විදිහක් නැහැ කියන මේ ධර්ම න්‍යායද මේ කතාවේ එකඟතාවය හොයලා බලන්න ඕනේ. එහෙනම් බෞද්ධයෝ දකින්නා වූ දුක්ඛාරය සත්‍යය ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු න්‍යාය ධර්මය අහලා තේරුම් අරගත්ත කෙනෙක් ඇරෙන්න තව කෙනෙකුට දැක ගන්න ක්‍රමයක් නැත්නම් එහෙම නැත්නම් අබුද්ධෝත්පාද කියන කාලයක චතුරාර්ය සත්‍ය දර්ශනය කරන්න පුළුවන්කමක් නැහැ. මොකද බුද්ධ ධර්මයේ තුලින් මතුවෙච්ච නැති නිසා එවන් මහා විද්‍යා සිද්ධාන්තයේ ලෝකෙට වතු කර දුන්නේ නැති නිසා කියන කාරණේ. ඒ අනුව බලුවොත් එහෙම අපේ ඇහුවොත් ජරාව දුකයි කියලා කියනවා. බැරිලා හරි ඔය ලෝක සම්මතයේ ඉන්න අන්‍යාගමික කියන කෙනෙක් හරි මම එකම ආගමක්වත් පිළිගන්නේ නැහැ කියන කෙනෙක් හරි ඇහුවොත් ඔයාට විතර ජරාවක් ආවම දුක කියලා දැන් ඇයි මට වැටෙන්නේ හේතු නැද්ද? ඇහුවොත් මොකක් කියන්නේ? ව්‍යාධිය දුකයි. මහලු වෙන එක, වැහැරෙන එක, අතපය ඇකිලිල යන එක, ඇඟ රැලි වැටෙන එක මේවා දුකයි කිව්වහම ඉතින් අනේ ඔය බෞද්ධය කියන ඔය කට්ටියට විතර දුක දුක කියලා තේරෙන්නේ නැයි අපි අපිට අපෙන් ඇහුවොත් අපිට තේරෙන්නේ නැද්ද මහලු වෙන එකේ දුකක් තියෙන බව? අපිට වැටෙන්නේ නැද්ද? ඒ අය තහන්න පුළුවන්. ඒ අය කිව්වොත් ඕක නම් අර බෞද්ධ කියලා කියන විහෙත කට්ටියට වැටෙන එකක් නෙමෙයි. ඔය මහලු නම් දුකයි කියන එක වැරෙනකොට දුකක් දැනෙනවා කියන එක මටත් දැනෙනවා. අපිට හිතා ගන්න පුළුවන් කියලා යම් කෙනෙක් කිව්වොත් අපි නෑ කියන්නේ. ඒකට දෙන උත්තරේ මොකක්ද? අප්‍රියයන් හා එක්වීම දුකයි. ඉතින් අපිටත් එහෙමයි කියලා ඒගොල්ලෝ කිව්වොත් අපි නෑ කියන්නේ. ඒගොල්ලන්ට වැටහෙන්නේ නෑ කියලා අපිට එහෙම කියන්න පුළුවන් ද විද්‍යා සිද්ධාන්තයක් තියෙනවා. ප්‍රියයන්ගේ වෙන්වීම දුකයි. ඉතින් ප්‍රියයන්ගේ වෙන්වීම ඔයාලට විතරක් නෙමෙයි අපිටත් දුකයි. අපේ අය පඳනවා දුක් වෙනවා ප්‍රිය වෙන්නහම. ඉතින් එහෙම අපිත් දකින්නවා නේ එහෙම එක දුකයි කියන්නේ. එහෙම කිව්වොත් මොකද කරන්නේ? කැමති යමක් ලැබෙන්නේ නැත්නම් ඒකත් දුකයි කියලා. ඉතින් අපිට කැමති යමක් ලැබෙන්නේ නැත්නම් අපිටත් දුකයි කියලා ඒ අය කියන්නේ නැහැ. අපි ඇහුවොත් එහෙම ලෝක සම්මතිය ආගම් වල හැටියට බලද්දී මුස්ලිම් කියන කෙනෙක්ගෙන් හරි ක්‍රිස්තියානි කියන කෙනෙක්ගෙන් හරි ඇහුවොත් ඇත්ත වශයෙන්ම අප්‍රියන් හා කියන එක ඔයගලන්ට හැපද? ඔයගලන්ට කොහොමද වැටෙන්නේ? ප්‍රියන්ගේ බෙන්ගීම ඔයගලන්ට හැපයි කියලා වැටෙනවද දුකයි කියලා වැටෙනවද ඇහුවොත් ඒගොල්ලෝ දෙයිද වෙන උත්තරයක්? එහෙනම් ඒක දුකයි කියලා වැටුණා නම් එහෙනම් ඕටිගේ දැනගන්න බුදුරජාණන් වහන්සේ පහල වෙලා දුක්ඛාරය සත්‍යය දේශනා කරන්න අවශ්‍ය නැහැ. අනික් කාටවත් වැටේනවා. එහෙනම් අර න්‍යාය ධර්මයේ මොකක්ද? බුදු පියාණන් වහන්සේ ලෝකෙට පහල වෙලා කියා දෙන න්‍යාය ධර්මයෙන් දකින්න දුක අන්‍ය කිසිම කෙනෙකුට දැනගන්න විදිහක් නැහැ කියන්නේ. එහෙනම් ඒ උන්වහන්සේ තුලින් දුන්නා වූ දෙයක් තුලින්මයි ඒක දකින්නේ කියනා වූ අන්නේ රටාව මොකක්ද? නැහැ ඒක දැකේ නැත්නම් නිවන් අවබෝධ කරන්න අවශ්‍ය කරන මහා විද්‍යා සිද්ධාන්තයක් වන දුක්ඛාරය සත්‍යය දැක්කා කියලා ඔප්පු කරන්න දැනගන්න හේතු ලැබෙන්නේ නැහැ. එහෙනම් අපි දැනගන්න ඕනේ මෙන්න වැදගත්ම තැන. දුක දැකේ නැත්නම් ඒක දුක කියලාවත් තේරුම් ගත්තේ නැත්නම් දුක හටගන්න හේතුව කොහොම දැනගන්නේ? යමත් දුකයි කියලා දකින්න ක්‍රමයක් තියෙනවනම් ඒ ආර්යයන් විසින් නිවන් අවබෝධ කරන්න දකින්න විද්‍යා සිද්ධාන්තයක් වන ඒ දුක්ඛ ආර්ය සත්‍යයේ යම් කෙනෙකුට වැටෙන්නේ නැත්නම් මෙන්න මේකයි ඔය කියන දුක්ඛ ආර්ය සත්‍යය කියන එක හේතු සාධකත්ව තේරුම් කරගන්න බැරි වුණා. ඉතින් කොහොමද ඒක හදගන්නේ මෙහෙමයි කියලා නිගමනය කරන්නේ? ඒක නැති කරන්නේ මෙහෙමයි කියලා කොහොම නිගමනය කරන්නේ? ඒක නැති කරන මාර්ගය මේකයි කියලා කොහොම නිගමනය කරන්නේ? හැබැයි වචන ටික නම් අපිට කියාගෙන ඉන්න පුළුවන්. එකින් එකට කියන්න පුළුවන් දුක්ඛ සමුදය සත්‍යය මොකද්ද? යායන් තණ්හා බෝනෝ භවිකා නන්දිරාග සාගතා තත්තර තත්තරා විනන්දනි තේ යති දං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියලාම දුක්ඛ සමුදය සත්‍යය දකින්න කියලා ඔය වචන වල කියන්න පුළුවන්. දුක්ඛ නිරෝධාර සත්‍යය දන්නවා ලහපුනා යෝ තස්සායේව තණ්හාය අතීත විරාග නිරෝධෝ ඡාගෝ පටිනිසග්ගෝ මුත්‍ති අනාලයෝ කියලා යම් ආකාරයකින් මේ තෘෂ්ණාවේ තීසයක් නැතුව විරාගයට නිරෝධයට පත් වෙනවද? ත්‍යාගයක් පිළිනව ගැනීමක් මිදීමක් නොවැල්මක් වෙනවද? මේක දුක්ඛ නිරෝධාර සත්‍යය කියලා. මෙහෙම කියන්නත් පුළුවන්. වාක්‍ය වල කියන්න පුළුවන්. තේරුම් කරලා දෙන්නත් පුළුවන්. ඒ වගේම දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාරි සත්‍යාගුහම් අය මේවා අරියෝ අට්ටංගිකෝ මග්ගෝ තේයති දං සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියලා මේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විග්‍රහය අර කැටි වෙලා තියෙන අර වාක්‍ය වලින් කියන්න පුළුවන්. ඔය ටික කොයි කාලෙකින්නම් කියාගෙන එනවද? ඉතින් චතුරාර්ය සත්‍යයේ පළමු දර්ශනයවත් හම්බුණා නම් ඔච්චර සුද්ධ බුද්ධිලෙක් වෙලා තියෙනවද අපි පිළිද? එහෙනම් පොඩ්ඩක් හිතලා බලන්න ඕනේ. ඔය වචන වලයි ඔයගේ සිංහල අර්ථය කියන අපිට දුක්ඛාර්ය සත්‍යය කියලා වෙන්නපු අන්‍ය කෙනෙකුට ගෝචර නොවන ඒ මහා බුද්ධි සිද්ධාන්තයේ බුද්ධියට ගෝචර වන ඒ විද්‍යා සිද්ධාන්තයේ මොකද්ද කියලා තේරුම් ගන්න නම් අනික් අය නොබලපු ක්‍රමයකින් බලලා යමක තියෙන දුකක් දකින්න ඕනේ. එහෙනම් ලෝකේ තැපයි තැපයි කියලා තියෙන දෙයක් තුල අවදාහරි අපිට දුකක් දකින්න ක්‍රමයක් තිබුණා. අන්න එදාට අපිට වැදගත් දෙයක් හම්බ වෙනවා. මේ ලෝකයේ කිසිම කෙනෙක් සාමාන්‍ය ලෝකයේ ජීවත් වෙන කෙනෙක් තමන්ගේ සාමාන්‍ය මානසිකත්වයේද සැපයි කියලා තියෙන දෙයක් තුල දුක දකින්නේ නැහැ. සැපයි කියන යමක් විද්‍යාමාන නම් ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් ලෝකේ විද්‍යාමාන වෙනවා නම් ඒවා සැපයි කියන නිගමනයේ ඉන්නවා. අන්න ඒවා තුල දුකක් හැඟවිලා තියෙනවද කියලා දකින්නේ නැහැ. මෙන්න මේකයි සාමාන්‍ය ලෝකයා දකින්නේ නැති ඒ වගේම හරියාකාරව විද්‍යා සිද්ධාන්තය දනුව බැලුවොත් ඊට පස්සේ ඒක නම් ඇත්ත නේ නැන් කියලා තමයි දුක තේරෙන ක්‍රමයක් තියෙනවා. මෙන්න මේකයි හැඟවිච්ච ක්‍රමය. කවදා හරි මෙන්න මේ හැඟවිච්ච ක්‍රමයේ ඉලිබැන්දි නැත්නම් ඒ තාක්කල් වචනේ කිය කියා ඉන්න පුළුවන්. ඕකේ සිංහල තේරුව මේකයි කියේ ඉන්න පුළුවන්. හැබැයි දුක්ඛාවේ සත්‍යය පිළිබඳ දුක පිළිහිඳ දැන ගැනීම සඳහා යම් කිසි වැඩ පිළිලක් ඇද්ද අවබෝධයට ගැනීමක් ඇද්ද අන්න දුක්ඛය පිළිබඳ අවබෝධයක් ඉන්නේ නැහැ. දුක්ඛාරි සත්‍ය පිළිබඳ අවබෝධයක් එතකන් ලැබෙන්නේ. එහෙනම් අඩුපාඩුව තියෙන්නේ මොකද්ද? අපි තැපයි හොඳයි ප්‍රියයි මනාපයි යහපතයි කියලා හිතා ඉන්නේ වතුල තියෙනවද යම් කිසි දුකක්? අන්න ඒක දකින්න ප්‍රමේ තියෙන්න ඕනේ. ස්වභාවයෙන් ලෝකේ තියෙන දුක් දකින්න එක නම් කවුරුත් දකින්නවා. ඒකට ලෞත්‍රා බුදුරන් වහන්සේ ලෝකේ පහළ වෙන්න ඕනේ නැහැ. මහා විද්‍යාඥයන් වහන්සේ ලෝකේ ওই විද්‍යා සිද්ධාන්තී ඉදිරිපත් කරන්න ඕනේ. ඔය ටිකෙන් දුක දකින්න පුළුවන්. ඕකේ දුක නැතුව නෙමෙයි. හැබැයි කවුරුත් දකින්න දුක එකේ තියෙනවා. ජරාවටපත් වෙන එක, මැරෙන එක, කැමති දෙයක් නොලැබෙන එක, ඒ වගේම අකමැති අය හැම එකතු වෙන්න වෙන එක, කැමති අයගේ වෙන් වෙන්න වෙන එක. මේ වගේ දේවල් දුකයි කියලා දැනගන්න නම් ලෞත්‍රා බුදුරන් වහන්සේම දේශනා කරන්න ඕනේ නැහැ. සාමාන්‍ය ලෝකයාටත් ගෝචරයි. එහෙනම් මොකද්ද වෙන්නේ? අපිට තිබුණොත් එහෙම අර කැමති අය සමග එක් වෙන්න තියෙන කින් දුකක් එනවා කියලා. අන්න එහෙම එකක් අපි හිතරන්. ඊතල මොකද්ද වෙන්නේ? අපි දුක වැටි දුකට මුල යමක් දුකද හයිදව සයිදව තියෙනවන්න. අන්නේ දුක යමකින් වහලා තියෙනවා. අපි දුකක් පසුපස යනවා. අන්නේ වහලා තියෙනකී ආස්වාදී ඉල්ලිලා. මෙන්න මෙහෙම දෙයක් තියෙනවා අපි දන්නේ නැති දෙයක්. අපි හිතමු නැති දෙයක්. හිතන්නේ ඉතිල්ලා අපේ මනස මුලාවටපත් කරන එක්තරා ධර්මතාවයක් තියෙනවා. මොකද්ද? ලෝකයේ ප්‍රිය ස්වභාවයක් තියෙනවා, මధుර ස්වභාවයක් තියෙනවා. මෙන්න මේ ප්‍රිය ස්වභාවයේ, මధుර ස්වභාවයේ එක්තරා මායා දර්ශනයක් වශයෙන් දුක්වලක් වටලලා පටලලා අන්නේ ඒ තුල තියෙනවා ලක්ෂණ සුන්දර වස්තුවක් හැටියට මතුකරන. එහෙනම් අපි දැනගන්න ඕනේ මෙන්න මේ කියන්නා වූ සුන්දර වස්තුවක් හැටියට පෙන්වලා තිබෙන මේ දුක පිළිබඳ විග්‍රහ කරලා තේරුම් අරගන්න ඕනේ. අන්න එතකොට අපිට පුළුවන්කමක් ලැබෙනවා දුක්ඛ ආර්ය සත්‍ය මොකද්ද කියලා තෝරාගන්න. එහෙනම් සුන්දර ලෝකේ දුකයි කියලා දකින්න ක්‍රමයක් යම් දවසක ආවනම් න්‍යාය ධර්මයකට අනුව අන්න ඒ විලාසිතා අපිට තෝරාගන්න පුළුවන් වෙනවා. ආර්යයන් විසින් දැකිය යුතු නැත්නම් මහා බුද්ධියක් ඇති මහා විද්‍යාඥයෙක් විසින් අපිට සිද්ධාන්තයක් පෙන්නලා දෙනවා. කිසි දවසක වෙනස් නොවන සිද්ධාන්තයක්. මෙන්න මේ සිද්ධාන්තය තුලින් දුක්ඛ ආර්ය සත්‍ය අපි දැක්කා කියලා සතුට වෙන්න පුළුවන් අවස්ථාවක් ලැබෙනවා. ඔන්න ඕක තෝරාගත්තොත්. තවම හැබැයි දුක්ඛ ආර්ය සත්‍ය විග්‍රහ කළේ නැහැ. ලංකලා විතරයි. පොදී තේරුම් අරගන්න ඕනේ මේ ලෝකේ කවුරුත් දකින්න දුක නම් කවුරුත් දකින්නවා. ඒක පෙන්වන්න නම් ලෞත්‍රා බුදු පියාණන් වහන්සේලාගේ මහා විද්‍යාඥයෙක් ලෝකේ පහළ වෙන්න දෙයක් නැහැ. ලෝකයාට හොයාගන්න බැරි හැඟවිච්ච දුකක් තියෙනවා. සැපයි සැපයි කියන ඒවා තුල. අන්න ඒ නිසා මේ සැපයි සැපයි කියන ඒවා තුල තිබෙනා දුකයි අපි හොයාගන්න ඕනේ. ඊට අපි ඉදිරියට බලාපොරොත්තු වෙමු. සුළු දෙයකින් විග්‍රහ කරන්න බෑ බොහෝ අවස්ථාවක් ගන්න වෙනවා කියන එක අපි මුලදී දැනුම් දුන්නා. ඊට මේකෙදි දුක්ඛ ආර්ය සත්‍යය පිළිබඳව අපි ඉදිරියට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙමු, විග්‍රහ කරගන්න බලාපොරොත්තු වෙමු. අපි මෙතෙක් නොදැකපු දුකක් තියෙනවා, සැපයි සැපයි කියන ඒවා අතරේ. අන්න ඒකයි හොයාගන්න ඕනේ විද්‍යා සිද්ධාන්තයක් තුලින්. ඒක අපි ඉදිරියට බලාපොරොත්තු වෙමු. අන්න ඒ තුලින් ඒ උතුම් සාන්තිය උදා කරගන්න. අදට අප්‍රතිවින්නා වූ ධර්ම විග්‍රහ කිරීම වෙන කාලේ මේ ආකාරයෙන් අද දවසේ කෙලවර වෙනවා. ඊටයි බලාපොරොත්තු වෙමු ඉදිරි අවස්ථාවේදී චතුරාර්ය සත්‍ය පිළිබඳව, දුක්ඛාරය සත්‍ය පිළිබඳව විද්‍යා සිද්ධාන්ත තුලින් අපි ඒක තේරුම් අරගෙන දුක්ඛාරය සත්‍ය කුමක්ද කියලා වටහා ගන්න. අන්න ඒ ටික වැටුණා නම් ඔය සෑම දේම පින්නතුන්ට දුච්චරිතයන්ගෙන් වෙන්නේද අමුතුවෙන් ආධාරයක් හොයන්න දෙයක් නැහැ. අමුතු ආයාසයක් නගන්න දෙයක් නැහැ. දුක්ඛාරය සත්‍ය යම් කෙනෙකුට වැටුණා නම් එතනම තියෙනවා දුකට හේතුව වැටහීමක්, දුක නිරෝධයේ වැටහීමක්, දුක නිරෝධගාමී ප්‍රතිපදාව හා සම්බන්ධව නැගී. ඒ සියල්ලම ඔතන තියෙනවා. එකක් වැටුණොත් ඉතුරු ආරි සත්‍ය තුනක් වැටෙනවා කියන එක ඒ සිද්ධාන්ත මාලාවෙන් පෙන්ලා තියෙනවා. අන්නේ විද්‍යා සිද්ධාන්තය ගන්න අපි හුඟක් විග්‍රහ කරගන්න. විග්‍රහ කරගෙන ඉදිරියට අත්‍යවශ්‍යම බෞද්ධ හැටියෙන් නැත්නම් ඥානවන්තයෙක් හැටියට තේරුම් ගත යුතු ඒ චතුරාර්ය සත්‍ය හොඳින් විග්‍රහ කරලා තේරුම් ගත්තාට පස්සේ අපිට ආර්ය මාර්ගය තුල පරප්‍රත්‍ය රහිතයව තන්දේ ආධාරයක් ඕනේ නැහැ. ඊට පස්සේ සාමුලින්ම සැනසීම කරා යන්න කාගියක් කීමනක් අවශ්‍ය නැහැ. සමාධි විද්‍යා සිද්ධාන්ත තුලින් නිගමන එනවා, ඥාන දර්ශනේ නැగిලා එනවා. අන්නේ උතුම් අවස්ථාව උදා කරගෙන අපි ඉදිරියට බලාපොරොත්තු වෙමු. අද දවසේදී මේ පින්තුම් යම්සේ අවධානී යොමු කරගෙන මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවගන්ට දරා ගන්නට යම්කිසි මූල හැඩතලයක් පෙරගැස්මක් ඇති කරගත්තද මෙන්න මේ පෙරගැස්ම මේ පින්තුම් ඒ උතුම් ධර්මය අවබෝධ කර ගැනීමට අවධානී යොමු කරගන්නට ශ්‍රේෂ්ඨ අවස්ථාවක් වෙනවා. අපි ඒ නිසා මේ උතුම් අවස්ථාවේ ලදරද අවස්ථාවේදී විග්‍රහ කරගෙන අති ශ්‍රේෂ්ඨ වන්නා වූ මේ යථා භූතයේ හදවතවන් ඒ චතුරාර්ය සත්‍යය අවබෝධ කර ගැනීමට තේරුම් අරගන්න බලාපොරොත්තු වෙමු. මේ පින්නතුන් අද මේ මොහොතේදී අවධානය යොමු කරමින් ලබා ගත්තා පුණ්‍ය කුසල සාන්තියද ඒකාන්තයෙන්ම ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කර ගන්න උපනිශ්‍රේ සම්පත් වේවා කියලා අදිස්ථාන කර ගන්නට හැම දිනාට යහපතක් වේවා. සැනසුම් බුදු ධම්මග පිහිටන විට සදහම් ආලෝකය විනවා සැනසුම් ගුණදම් දම් කඳ දුටු විට සිවුසත් අවබෝධය දිනවා සැනසුම් නැනදම් මග වැටවුන විට ලෝක දුක්කරේ දෙරේ දුරු විනවා සැනසුම් අමදම් නිවන් දකින විට භවගිනි දුරු වී සැනසිනවා හිමවන් මහසිත් මගද සැමට අද සදහම් සුවයින් ගෙන දෙන්නේ දින දින සදහම් නුවන වැඩින්ටයි මේදම් පද බැඳ පවසන්නේ අතම තම වූ විදු මහනන දරු ගුණ මුනිදු පුද මුදම් දකිමින්නේ සියලු සතෙට අද නිවන් ලැබීවයි පතමියමාදම් දෙසුමින්නේ සාදු සාදු සාදුූ